සඳෙන්ද ඔබේ ආලින්දේ පිළිසඳ ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදාහි සේවයයි මගේ දෙයට දලදාහි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දලදාහි සේවයයි මගේ දෙයට දලදාහි සරණයි සැපතින් සපිරුණු වසරක මාරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ දෙදහස් වසරක මාරු අතීතය සීහ තේජසින් යලි පිබිදේ මගේ රටට ජනනාහි මිසෙවණයි මගේ දෙයට ජනනාහි මිසෙවණයි
අයිබුවන් ලෝපුරා විසිරී සිටින දයබර ශ්‍රී ලාංකික සනේ අද 2017 ජනවාරි මාසේ 14 වන ඉරිදා ඉතින් සුපුරුදු පරිදි නාසිලන්තේ ඕක්ලන් නුවර සිට පැලන්ටි ෆිල්ම් 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලත් සජීවීව රැගෙන ඔබේ නිවහඬ ගොඩවැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුට සාමිචී දෙනට ඉතින් අපි දන්නවා ඔබ ලෝකයේ කොයි කෙළවරක සිටියත් මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව
සමිඳු සෙවලී ජය ගද බැඳුනා ජය ඉර වැයුනා ජය ගී ගැයුනා සමිඳු සෙවලී ජය ගද බැඳුනා ජය ඉර වැයුනා
ජුඩ් රෝජන්ගින් නොදකපු දෙවෙනි බුදුන්
නොදකපු දෙවෙනි බුදුන් නොදකපු මව කියොතුම් සෙනෙහේ කඳුළු වලට හරවා ඉරු නැති අහස ළඟින් තරුවක එළිය වෙමින් නන්නා දුනන සිනහගෙන නොවඳින මා බුදුන් පවා දෙපතුල අල්ලා වඳිනෙමි මා උදේ හවා සිත තුල රන්දා hina vela mage ළඟින් ඉන්න කියලා ජීවිතයම දන් දුන්නා දැස සොයාලා නොදකපු දෙවෙනි බුදුන් නොඅදපු මව කියුතුම් සෙනෙහේ කඳුළු වලට හරවා සසරක ඇසුර සොයා සුසුම් වලින් මග අහගෙන ඇවිත් කියලා මානවතින ආදරයට අකුරු ලියලා පපු ගැඹුරේ සෙනෙහස අත් දෙකේ තියලා ඉඳ හිට මහා සරණ
කුකුලක් සිතට ගෙනෙන සතුටක් වැඩි මට නොපෙනෙන කඳුලක් මියෙන පුරා මගේ ළඟින් ඉන්න කියලා ආදරේ උණුසුම මා ළඟම කියලා නොදකපු දෙවෙනි බුදුන් නොහදපු මම කියුතුම් සෙනෙහේ කඳුළු වලට හරවා
රෝජන්ස් තමයි එම ගීතය ගායනා කළේ. ඔබ දන්නා දැන් අද විශේෂයෙන් හින්දු භක්තිකයන්ට තයිපොංගල් උත්සවය අද සමරනවා. අද සහෙට තයිපොංගල් මාට්ටු පොංගල්. ඉතින් විවිධ වර්ණවත් ඇඳුම් වලින් සැරසිලා ඒ සමගම විවිධ පූජාන් වල සහභාගි වෙනවා. හින්දු කෝවිල් වලට ගොස් දැන් නවසීලන්තයේ ඔක්ලන් වරත් මම හිතන්නේ මේ චර්ච් උන ඔටාහෝල තියෙන ශ්‍රී මුරුගන් කෝවිලට උදේ ඉඳන් යනවා පූජාවල් සහභාගි වෙනට. ඒ සමගම පැපකෝරා ඩෙන් පාරේ තිබෙන ගණදෙවි කෝවිල් සහ කෝවිල් සංකීර්ණයට දකුණු ඉන්දියානු මැලේසියානු එවගේම ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන් අද ඔවුන්ට විශේෂ දවසක්. ඉතින් අපිට ලැබිලා තියෙනවා මේ මිනිස් සමාජයේ සංහිඳියාව සහ කරුණාව වැනි ගුණාංග තහවුරු කරන සුබ උදාවක් විවාහයි තයිපොංගල් උත්සව නිමිත්තෙන් සුබ පැතුමක් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලෝකවාසී හින්දු ජනයා සබා දහම් වෙත සිය කෘතඥතාව පළ කරනවා. සමන තයිපොංගල් උල නිමිත්තෙන් සුබවැතුම් එක්කරන්න ලැබීම පිළිබඳව මාම හිටින් සතුට පෙමි. මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී කෘෂිකාර්මාන්තයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ බවනෝ රහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගෝයිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වූ අතීත සම්ප්‍රදායන් සුරකිමිටත් ඒ සැමරීමටත් නිමිති සපේන තයිපොංගල් උත්සවයේ මිනිස් සමාජයේ සංස්කෘතිය සදාචාරය මනුස්සත්වය සමගි හා සංහිඳියාව බෙදා යදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදනු. හින්දු ධර්මය අනුව දිවිගෙවන දෙමළ ජනයා තයිපොංගල් සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත් නව අවස්ථා උදා කරන වසරේ සුභාරම්භය ලෙසත් සලසන්නේ. එවන් සුබ මොහොතක අපරාටේ මෙන්ම විදේශ රටවල තයිපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත ආර්ථවත් හා සෞභාග්‍යවත් වේවායි ප්‍රාර්ථනා කරන අතර කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යලි යලිත් අප වෙත සමීප කරමි. අතර මේ කතාවෙන් සම්පූර්ණ කියලා තියෙන මේ මොකද්ද මේ විශේෂයෙන් මේ ඔබ දන්නා මේ තයිපොංගල් උත්සවයේදී හරකුන්ට එළහරක් සහ කිරි හරකුන්ට මී හරකුන්ට විශේෂ ස්ථානයක් දෙනවා. මොකද ඔවුන් තමයි කෘෂිකර්මාන්තයට ගොඩක් සහභාගී වෙන්නේ. සමහර දැකලා ඇති මේ දකුණු ඉන්දියානු ප්‍රාන්තවල තමිල්නාඩු කේරළ ආන්ධ්‍ර ප්‍රදේශ ඒ වගේ ප්‍රාන්තවල විශේෂයෙන් හින්දු භක්තියෙන් වැඩිපුර ජීවත් වෙන ප්‍රාන්තවල මේ එළදෙනු එහෙම වොන්ට මල් මාල සරසලා ගොනුන් උන්ට විශේෂත්වයක් සලකන මේ තයි පොංගල් දිනේදී ඉතින් ශ්‍රී ලංකාවෙත් මම හිතන්නේ අද සාහෙට මෙම දවස් දෙකම ඉතාමත් කාර්ය බහුල වූ ආගමික කටයුතු වලදී දවස් දෙකක් වෙනවා හොඳයි එහෙමනම් අපි තවත් ගීතයකට සමන් දෙමු ඉතිසල බලමු තවත් ගීතයකට සමන් දීලා එනමු බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා මේ ගීතය ඉදිරිපත් කරන්නේ විශාරද WD අමරදේව
බලති සිවිධර පංසතාලෙන බාලොලිලා ලොලිලාන ඉනින්දේ මාලන් දැන්
සාරකන්න උන්න පිළිඳු සවුලිඳු හා
ගායනා කිරීමට සහාය වුණා විශාරද සමිතා එරන්දති මුදුන්කොට්ටුව. හොඳයි, අපි එහෙමනම් බලමු. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ මේ තයිපොංගල් උත්සවය ගැනනේ. ඉතින් මේ තයිපොංගල් උත්සවය ඇත්තරම මේ මම හිතන්නේ නියම ආගමානුකූලව විචිත්‍රව මේක සමරනවා. මේ අපි නම් දැන් අපේ අවුරුදු උත්සව සිංහල අවුරුදු උත්සවයේ වගේ නෙවෙයි, ඊටත් වඩා වෙනස් විදිහට ආගම මුල් කරගෙන ඒ වගේම කෘෂිකාර්මයට උදව්පදා කරන සත්වය ගවයා මුදුන්පත් කරන තමයි මෙම උත්සවය පවත්වාගෙන යන්නේ. ඉතින් අපි මේ විදේශ රටවල හිටියත් කොහිටත් බොහෝ වෙලාවට මේ චාරිත්‍ර වාරිත්‍ර හැමදයක්ම බොහෝ දෙනෙක් කරගෙන යනවා. අපි ඉතින් ඒ ගැන කොයි ආගම නැත්තම් ජාතිය වුණත් ඒක අපි අගී කරන්න ඕනේ. මොකද බොහෝ වෙලාවට අපේ තියෙන මේ සිරිත් විරිත් මොකද වැඩිහිටියන්ට සැලකීම් නැත්තම් පවුල් සංස්ථාව ඒ වගේ කියන දේවල් බොහෝ වෙලාවට ගිලිහි යනවා, ගිලිහි යමෙන් පවතිනවා. මම හිතන්නේ එහෙම බැලුවම නම් මේ බටහිර රටවල නැත්තම් වෙනත් රටවල ලංකාවෙන් පිට ගිහිලා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මේ පැත්ත වැඩි. බොහෝ වෙලාවට පුවත්පත්වල එහෙම දැකලා තියෙනවා මේ රටවල තියෙන ප්‍රසංගයන් බැලුවාම. කුඩා දරුවන් ඉදිරිපත් කළ නැටුම්, ගායන, රංගන වාගේ ප්‍රසංග පවත්වනකොට ලංකාවේ මිනිසුන්ට හිතා ගන්නට බෑ මේ වාගේ තත්ත්වයකට ඉතාම උසස් මට්ටමින් මේවා කරනවා කියලා. ඉතින් අපි දැන් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේක අහගෙන ඉන්න රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක එක මහත්තෙක් නිමාඩුවට ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් පොඩ්ඩක් හිතුණා නිකන් කතා කරන්න කියලා. මේ දැන් සාමාන්‍යයෙන් මොකද මේ දැන් මේ ඇවිල්ලා ටික දවසක් වුණාට දැන් මේ නිහාල් ජයවර්ධන මහත්මයා නාවික හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඊට පස්සේ වෙනත් පුද්ගලිකව තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හොඳ අත්දැකීමක් ලංකාවේ යුද්ධයට පෙර යුද්ධයට පසු භීෂණ කාලවල පෞද්ගලිකව විඳපු දේවල් එහෙම තියෙනවා. ඉතින් දැන් මේ හිටපු ටික කාලෙට පළවෙනිම මම අහන්න කැමති මේ ආයිබුවන් නිහාල් මහත්මයා ආයිබුවන්. ඉතින් මේ මම දැනගන්නට කැමති නිකන් පොඩ්ඩක් අපිට හිතුණා මේක අපි මෙහෙම කතා කරන වැඩසටහන තමයි ඔක්කට කරන්නේ. දැන් මේ ඇවිල්ලා හිටපු දවසත් එක්ක කාලයත් එක්ක මේ ඇවිදින කොට අර හිමි කරනකොට මේ Taman දැකපු මොනවද තියෙන යම් කිසිද අපි කියන්නේ එකපාරට මේ රට හොඳයි අරගෙන අරගයි කියන නෙමෙයි. යම් දේවල් ගැන මොනවද හිතන්නේ දැන්? උදාහරණයක් දැන් යනකොට මෙහි තියෙන දේවල් කරන ක්‍රමයල්, ලංකාව උනත් කරන්නට පුළුවන් නොකරන ක්‍රමයල් මොනවද තියෙන්නේ දැකපියව?
ඇත්තටම මම පළමුවෙන්ම ස්තුතියන්ත වෙනවා අපේ ගවනි මහත්මයාට මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර් 10 ගණනක් ඈතට ඇවිල්ලා මම නම් ඇත්තටම ලැබුවේ ලොකුම අත්දැකීමක්. සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් මේ ලැබෙන මේ රටේ තියෙන මේ සංස්කෘතිය ඇත්තටම අපිට අලුත් අත්දැකීමක්. මම තවමත් ඇත්තටම ඒ ගැන අධ්‍යයනය කරගෙන යනවා. කොහොමද මේ අපේ රටත් එක්ක මේක නවසීලන්තයේ කියන රාජ්‍ය වැඩ කටයුතු කරගෙන යන ආකාරය සංසන්දනය කරමින් ඇත්තටම ලොකු අවස්ථාවක් මට මේක මගේ ජීවිතේ ලබාපු ලොකු අත්දැකීමක් මේ චාරිකාවට සහභාගී වීම ගැන.
එතකොට දැන් මෙහෙමයි, දැන් අපි මේ නිකන් කියන්නේ දැන් ඔබට මතක් වෙන දෙපණ අපි වරින් වර වගේ ප්‍රශ්න මතු කරන දැන් අපි දැන් වැඩසටහන පෙරාතෝ කතා කරා වගේ සමහරු ඉන්නවා අපි ලංකාව කියවම මේ වැඩකටම නැති විදිහට කතා කරන පුද්ගලෝ. ඒ කියන්නේ තමන්ගේ රට, තමන්ගේ ගම, තමන්ගේ දෙමාපිය අමතක කරනවා වගේ තමයි. දැන් අවුරුදු 24 ක කාලෙ පස්සෙත් මම තාමත් ලංකාවේ මගේ ගමට හරි කැමති, ලංකාව කියන ලංකාවට කැමති. පහසුකම් මෙහි තියෙන නැත්නම් ලංකාවේ තද පහසුකම් තියෙනවා. නමුත් වෙලා තියෙන පරිපාලනයේ තියෙන විශාල දුර්වලකම් නිසා තමයි මේ පහසුකම් හැමෝටම ලබන්නට බැරි. එහෙම නේද? ඔව්. ඒ තරගෙම හැමෝම උත්සාහ කරනවා ඒක කවුරුත් කරන දෙයක් තමන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඉතින් ඒ අනුව විදේශ රටවල යවලා හරි කොහොම හරි කරනවා. අනිත් එක හුඟක් වෙලාවට යොමු කරන්නේ එක්තරා විෂය නැත්නම් ඒක ධාරහකට විතර අපි තුන් වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, පරිගණක වෘත්තිය නැත්නම් ව්‍යාපාර පරිකාරණ කරන නේද මෙහෙම නැණි. මෙහෙක තමන් කොටිම කියනවනේ දැන් මේ ලංකාව කියන්නේ මේ පයිප්කාරෝ පයිප් හදන මිනිස්සුෙක් වුණා නම් ඇත්තටම අර රැකියාවට වඩා හොඳ ආදායමක් ලබන පිළිගැනිය යුතුයි. ඒක මෙහෙ හැම දෙයක්ම පිළිගන්නවා. ඔව්. ඉතින් ලංකාවේ මානසිකත්වය ඇති කරන්න බෑනේ.
එහෙම බෑ. මං හිතන්නේ ලංකාවේ ශ්‍රී ලංකීය සංස්කෘතිය අනුව ඒ සංස්කෘතියට අනුව මේ රැකියාවල් වෙන් කරගෙන තියෙනවා. උසස් රැකියාවන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඒ වගේ උසස් රැකියාවන් ගුරු වෘත්තිය ගෞරවනීය රැකියාවක් සාමාන්‍යයෙන් කම්කරු පන්තියේ වැඩ කරන අය රැකියාවන් පහත් කියලා සලකන ඒ වගේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇත්තටම දක්නට ලැබෙනවා. නමුත් නව ශ්‍රීලන්තේ නම් මට පේන විදිහට ඒ වගේ නැහැ. සමාන විදිහට සලකන සමාජ ක්‍රමයක් තමයි දකින්න තියෙන්නේ.
ඔව්. ඉතින් ඒක මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඒක දැන් ලංකාව වුණත් අපි දැන් විශේෂයෙන් ඔබ දකින්නට දැන් ලේසියෙන් කොලයක් විසිකර දාන්නේ තොපියක් කෑවත් ඒක සාක්විදායන්නේ කෙල ගහන්නේ. ඒ බීම හදාගන්න පුළුවන් දේවල්. මොකද මේ ආණ්ඩුව නීති දැම්මත් ඒව පාලනය කරන්න මිනිස්සු හිටියත් පුද්ගලිකව තමන් එහෙම කරේ නැත්නම් ඒ වැඩේ සිද්ධ වෙන්නේ. දැන් ඊයේ පෙරදා අපි දකින්නට ඇති පුවත්පත්ක තිබුණා මේ උතුරු පළාතේ ඩෙංගු වලට මේ බෙහෙත් ගන්නට ගිය නිලධාරියන්ට බැනලා මේ කවුද අර විජේකලා මහේස්වරණ කියන ඇමතිනිගේ සහෝදරයා. ඉතින් ඒක එතකොට රාජකාරී කරන්න බැහැනේ. මේ එතකොට රාජකාරී කරන්න මිසුදු ගහනවා, බනිනවා, බොහොම කැත විදිහට සලකන්නේ. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වේ අර කිව්වා වගේ මේ සමහර ඇමතිවරු නිලරත පෙරවගෙන මේ පරාගෙන වාහනවල යනකොට පාර යන මිසුන් බල්ලුන්ට වගේ කතා
කරන්නේ.
ඔව්. ඒක ඉතින් ඒ වගේ අර ගුණාත්මභාවය හුඟක් මේ නැති වෙලා තියෙනවා. මුදලින් සමහරට දැන් අපි කිව්වට ලංකාවේ මේ කොහොම කරත් හැමෝම හොඳට ඉන්නවා.
ඔව්.
ඒ කියන්නේ ණය වෙලා හරි හොඳට ඉන්නවා.
අපේ සංස්කෘතියත් එක්ක යම් යම් දේවල් බැඳිලා තියෙනවා. ඉතින් ඒ දේවල් කරගෙන යනකොට මේ මිනිස්සු මූණ දෙනවා, එක එක ප්‍රශ්න වලට මූණ දෙනවනේ. ඉතින් සමහර සමාජ ක්‍රමයේ උස් පහත් ભેදය, පොසත් දුප්පත් බව, ඉතින් අර ඒ අනුව තමයි මේ ප්‍රශ්න ගොඩක් මෙහෙලා තියෙන්නේ. මං හිතන්නේ ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු හරි කැමති පිරිසිදුව ඉන්න, පාරවල් පිරිසිදුව තියාගන්න, නීතියට ගරුකරන්න. නමුත් ඊට සුළු පිරිසක් ඉන්නවා. නමුත් ඒ අයගේ උගත්කම, මානසිකත්වය, සමාජ ක්‍රමයේ අනුව සමහර දේවල් ගැන පාරට ගෙන ලකුණු ටික දානවා. කුණු කොච්චර කිව්වත් කුණු ටික වෙන් කරලා දෙන්න කියලා, ප්ලාස්ටික් දිරන අපද්‍රව්‍ය වෙන් කරලා දෙන්න කියලා කොච්චර කිව්වත් ඒක කරන්නේ
නැහැ. නමුත් මේක හරියට කරනවා. 96% 96% ඒක හරියටම කරනවා.
ඔව්. සමහර අය පාර කුණු ඉවත් කරන ස්ථානයක් විදිහට තමයි සලකන්නේ. කුණු ඉවත් කරන ස්ථානයක් ඇටියට තමයි පාර සලකන්නේ.
විශේෂයෙන් දැන් කොළඹ ප්‍රදේශයේ බැලුවොත් එම් සමහර තැන්වල පරණ දැන් විශේෂයෙන්ම පරණ අලුත්ම නෙමෙයි පරණ දැන් විශාල බංගලා වගේම තියෙනවනේ රජයේ කාර්යාලයම තියෙන ගේ ඇතුළේ විශාල බංගලාවක් කස්කොලන් වවලා මල් වවලා ලස්සන දුන්න කරලා දින හැබැයි ඇතුළේ තැන කුණු ගොඩක්
නමුත් ඒ පුංචි දේවල් කරගන්න මේ අය උනන්දු වෙන්නේ නැහැ.
නෑ උනන්දු වෙන්නේ නැහැ. දැන් කවුරුහරි දැන් විශේෂයෙන් පාලනය ඉන්න මිනිසුන්ට එහෙම කරන්න ගියොත් ඒ මාංශය හොඳ නැහැ. ඒක තමයි තියෙන ක්‍රමය. ඉතින් මේ වගේ දේවල් ඉතින් තව තව දැන් ඔබට මේ ඉස්සරහට යනකොට තාම වැඩි දුර ගියේ නැහනේ.
ඔව්.
ඇත්තටම ඉතින් අපේ රටේ කොච්චර දේවල් කියලා තියෙනවද කියලා හිතන්නේ මෙහෙ ඇවිදිනකොට.
ඇත්තරම මේ විශේෂයෙන්ම මම දැකපු දේ තමයි ගුවන්තොටුපළින් එළියට බැහැම් මොහොතේ සිට ගුවන්තොටුපළේදීත් ඇත්තටම ඉතාමත් ආචාරශීලීව නීත්‍ය අනුකූලව සෑම දෙයක්ම නීත්‍ය අනුකූලව ආචාරශීලීව ඒ මේ නිලධාරීන් බොහොම මේ හොඳට අපිට සැලකුවා. පාරට බැස්සම තමයි අපේ ලංකාවයි මේ නව ශ්‍රීලන්තේ අතර තියෙන විශේෂම වෙනස මම දැකලා තියෙන පාරට බැස්සම. ඇත්තට මමත් අවුරුදු 25ක 30ක බලපත්‍රයක් ඩ්‍රයිවර් කෙනෙක්. නමුත් මට ඩ්‍රයිවිං කරන්න අපහසුයි. මේ තියෙන මේ නව ශ්‍රී ලංකාවේ තියෙන මේ ක්‍රමයට අනුව ඇත්තටම නීත්‍යානුකූල විදියට හරියට ඩ්‍රයිවිං කරන්න මමත් දැනගත්තේ මේ නව ශ්‍රී ලංකාවට ආවට පස්සේ කියලා මට තේරෙනවා. ඒ තරම් විනයානුකූලව රියදුරන් සිටින්නේ මේ සිටිනවා නව ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ඩ්‍රයිවිං කරනවා. මං හිතන්නේ හුඟක් ඇක්සිඩන්ට් මම නම් දැක්කෙම නැහැ මේ ආපු සති දෙකටම. නමුත් ලංකාවේ නම් දවසක් ඇතුළත අපි කොච්චර ඇක්සිඩන්ට් දකින්නවද මේ. ඉතින් ඒ වගේ
ඒ සමගම මේ කිසි කෙනෙක් දෙවෙනි වෙන්න කැමති නැහැ ඉස්සරහ යන්න බලන්නේ.
අන්න ඒකයි.
ඉතින් ඒක හරි ඒක ඒ වගේ දකින්නවා. ඉතින් ඇත්තටම මේ ඒ වගේ මොකද දැන් ඉඳලා හැදලා කෙනෙක්නේ මේක දකින්නේ. සමහර විටනවා මේ ඇත්තටම ඉතින් සමහර දැන් ඊයේ පෙරද වෙච්ච සිද්ධියක් ගැන කියනවනම් අර මේ ක්වින්ස්ටවුන් වල ඉන්න අර එක ෆැමිලි එකට යන්න වෙලා එතනදි කතා කරා. මේගොල්ලන් නිකන් ඒ කතා කරපු දේවල් ඉන්න ලංකාව අර ළමයි හිටන් කියලා ඉඳලා ලංකාවේ මැස්ස මදුරු ඉන්නවා. ඒගොල්ලන්ට සිංහල කතා කරන්න බෑ. ඒ වගේ නිකන් ලංකාව බොහොම පහත් කරලා.
ඔව්.
ඒ අපේ ලංකාව ඒ අපේ අපේ රට අපේ ඉච්චරයි අපිට තියෙන්නේ. වෙන දැන් වනිජ ජාතිකයන්ට වගේ වෙන රටවල් නැහැ නිකන් මුස්ලිම් ජාතිකයන්ට ගියාකි මැද පෙරදිග ගියාකි පකිස්තානෙ ගියාකි ඊළඟට ඔය ඉන්දුනීසියාවේ ගියාකි ඕනතනක දෙමළ ජාතිකයන්ට ගත්තොත් ඉන්දියාව මැලේසියාව දකුණු ආප්‍රිකාව සිංගප්පූරු ඔයගේ හුඟක් රටවල ඒ ජාතිකයෝ ගොඩක් ඉන්නවා. අපි ලංකාවේ මිනිස්සු කියලා කොහෙ ඉන්නද? කවුරුත් ගන්න ලංකාවේ මිනිස්සු. ඉතින් මේ කොටිම කියන නම් ඉන්න මිනිස්සුෙකුට එන මිනිහට උදව් කරන්නේ ආව මිනිහට උදව් කරන්නේ ඒ විදිහ තත්ත්වයක් තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ආපු ගමනත් මතක් වෙන්නක මෙන්න මේ ගීතයට සවන් දීලා ඉඳිමු. බලමු මේ සින්දුව මිල්ටන් මල්වරජි. මිල්ටන් මල්වරජිගේ පුත් රනිල් මල්වරජි ගායනා කරන්නේ. මේ ගීතකම සංගීති දාලා බොහොම සංවේදීව මේ ගීතේ මේ ආදරය ගැන සඳහන් කරන වෙන්නලා ගියා හරි අමාරුවෙන් කියලා දැන් නම් මොකද නටක් ගාලා මේ හරි හරි මම ටෙක්ස්ට් එකක් එවනත් නම් වයිබර් එකේ කෝල් එකක් දෙන්න WhatsApp එකේ මෙසේජ් එකක් දාන්නම් කියලා එනවා ඊට පස්සේ ඒක මේ තරම් සංවේදී නෑ දැන් මොකද දැන් ජනමාධ්‍ය එන මාධ්‍ය බොහොම මේ වේගවත් නේද දැන් ඉස්සර වාගේ මේ ලියුන්ලි අපි දැන් මෙහෙ ආපු කාලේ 1994 අපි මෙහෙන් ලියුමක් ලියලා ඒ ලියුම ගෙදරට ලිව්වම ගෙදරින් එන උත්තරයක් එන්න තව බලන් ඉන්නවා. එහෙම තමයි සංවේ තිබුණේ මේ මේ මොකද ලංකාවේ තිබුණේ නැහැ නේද? එතකොට ඔය විශේෂයෙන් දැන් ගම්පලාත් වලටම දුරකතන දැන් නම් එහෙම නැ ඕන කැලේක වයිබර් තියෙනවා WhatsApp තියෙනවා ඕන දෙයකට කතා කරන්න පුළුවන්. ඒ වගේ මේ අවුරුදු 20 ගානට ලොකු විකාශනයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ වගේ තමයි මේ ආදරය කිරීම. දැන් ඔක්කොම මෙහෙම මෙහෙම කරා මෙහෙම 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 කරා අර ඇඟිලි ටික දලවා ඒකෙන් තමයි ආදරය කරන්නේ. හරි
මෙහෙම කළා කියන්නේ ෆෝන් එක
ගරන් අර මොනවද ඒක පුදුම වේගකින් ගහන්නේ අපිට නම් හිතන්නත් බෑ හොඳයි කාන්ති මොකක්ද දැන් කියන්නේ
වසරේ මාස 12 නම් ලැබුවේ කොහොමද කියලා තමයි කියන්නේ යන්නේ ලව බොහොමයක් රටවලට අලුත් අවුරුද්දක් සමරන තමන්ගේම මාස රටා ක්‍රමයක් තිබුණත් ඒත් සමග ග්‍රෙගෝරියන් දිනදර්ශනයත් පිළිගැනීම නිසා අදේලෝ පුරා වැඩියෙන්ම භාවිතවන දිනදර්ශනය වෙලා තියෙනවා ඒට අනුව ලොව බොහොමයක් දෙන සූර්යා වටා යන අලුත් අවුරුද්ද ජනවාරි පළවෙනි දින ලෙස සමරනවා ග්‍රෙගෝරියන් දිනදර්ශනය කියන්නේ ජුලියන් දිනදර්ශනයේ අඩුපාඩු සකස් කර ගනිමින් 8 ග්‍රෙගරි පාප්තුමා විසින් 1582 දී හඳුන්වා දුන් එකක් එහි ආරම්භක සැකසුම් දකින්නට ලැබෙන්නේ පුරාණ රෝමානු දිනදර්ශනයේ ඒ කියන්නේ මාස 12 නම් ලැබුණේ රෝමවරුන්ගෙන් අද අපි ජනවාරි පළවෙනි මාසයේ ලෙස ගත්තා ජනවාරි සැමදාම පළවෙනියට තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් මුල් රෝම දිනදර්ශනයට ජනවාරි තබා පෙබරවාරිවත් ඇතුළත් වුණේ නැහැ. මුල් රෝම දිනදර්ශනයට අයිති වුණේ මාර්තු සිට දෙසැම්බර් දක්වා මාස 10 පමණයි. ඒ අනුව මාර්තු මාසයේ පළවෙනි මාසය වුණා. දෙවන මාසයට අප්‍රේල් 9 යෙදුණු ආකාරයේ පිළිබඳව අදහසක් නැති වුණත් අනෙක් මුල් මාස 3 නම් කර තිබෙන්නේ රෝම දෙවිවරුන්ගේ නම්වලින්. අවසන් මාසය නම් කර තිබෙන්නේ 5 සිට 10 දක්වා පිළිවෙලින් අංක ලතින් භාෂාවෙන් හඳුන්වන නාමයෙනි. පසු කාලයේදී රෝමවරුන් විසින් රෝම පාලකයන් වූ ජුලියස් සීසර් සහ ඔගස්ට් හට ගෞරවයක් වශයෙන් ලතින් භාෂාවෙන් 5 වන මාසය සහ 6 වන මාසය ලෙසින් හැඳුන් වූ මාස ජූලි සහ අගෝස්තු ලෙස නම් කරලා තියෙනවා. මුල් රෝම දිනදර්ශනයට ජනවාරි සහ පෙබරවාරි එකතු කිරීමේ ගෞරවයම හිමවන්නේ රෝමයේ දෙවන රජු වූ නුමා පොම්ලියස් හටයි. මුලදී ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක එකතු වුණේ වසරේ අගටයි. පසු කාලයේ ඒවා වසරේ මුලට ගෙනීම නිසා සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසවල නමින් හැඟවෙන අර්ථය නැති වුණා. නිදසුණක් ලෙස කියනවා නම් සැප්තැම්බර් යන්නේ 7 වන මාසයේ යන අර්ථය දුන්නත් අද සැප්තැම්බර් පවතින්නේ දිනදර්ශනයේ 9 වන ස්ථානයේ. මාස 12 නම් වල අර්ථය මේ විදිහට දක්වන්න පුළුවන්. ජනවාරි යන්නේ ජනුස් නම් කඩුළු සහ දොරකඩට අධිපති දෙවියාගේ මාසය බව අර්ථවත් වෙනවා. ජනුස් දෙවියාගේ රුව ඉදිරිපත් කරන්නේ පසුගිය වසර දෙස බලන සහ ඉදිරි වසර දෙස බලන හිස් දෙකකින් යුතුවයි. පෙබරවාරි යනුවෙන් හඳුන්වන්නේ ලතින් අර්ථය ලෙස පවිත්‍රකරණේ දක්වන්න පුළුවන්. පූජා කර්ම පවිත්‍ර කිරීමේ රෝම උත්සවය පැවතියේ මේ මාසයයි. මාර්තු යනු යුද්ධයට අධිපති සහ කෘෂිකර්මාන්තයේ ආරක්ෂකයා වන මාස් දේවයා වෙනුවෙන් නම් කරලා තියෙනවා. අප්‍රේල් යන්නේ අර්ථය පිළිබඳ මතවාද තුනක් තියෙනවලු. සමහරුන් පවසන්නේ ලැතින් භාෂාවෙන් දෙකේන අර්ථය ඇතු අප්‍රේල් නමගත් බවයි. පුරාණ රෝම දිනදර්ශනයේ අප්‍රේල් දෙවන මාසයයි. තවත් අය ඉදිරිපත් කරන්නේ විවෘත කිරීමට යන තේරුමගෙන ගෙනෙන අපිරී නම් ලතින් වදනින් ඒ නමගත් බවයි. එයින් ගිම්හානියේ මල් පිදීම සහ කෙඩි හැට ගැනීම නියෝජනය කරනවා. සමහර රෝම මාස දෙවියන් වෙනුවෙන් නම් කර ඇති නිසා අප්‍රේල් මාසයේ ඇප්‍රඩයිටි නම් ග්‍රීක දෙවඟන එහෙම නැත්නම් ඇගේ සම රෝම දෙවඟනට වන වීනස් දෙවඟන වෙනුවෙන් නම් ලද බවටද තවත් මතයක් පවතිනවා. මැයි යනු වසන්තයේ සහ වැඩිමිට අධිපති වූ මායා නම් රෝමානු දෙවඟන වෙනුවෙන් නම් කළ තිබෙන්නේ. ජූනි අනු අද වගේම ඒ කාලේ ජූනි මාසයේ විවාහ මංගල්‍යයන්ට ජනප්‍රිය මාසයක් වූ බවක් පෙනෙනවා. ඒ මාසයේ නම් කර ඇත්තේ කාන්තාව සහ විවාහයට අධිපති ජූනෝ තෙවංගර වෙනුවෙන්ලු. ජූලියනු රෝම පාලකයෙකුණු ජුලියස් සීසර්ගේ උපන් මාසයේ වූ නිසා ක්‍රිස්තු පූර්ව 44 ඔහුගේ නමින් නම් කර තිබෙනවා. ඊට පෙර හැඳුන් වුණේ ක්වින්ටිලිස් යන නමින්. එහි ලතින් අර්ථය පහ යනුවෙන් හඳුන්වලා තියෙන්නේ. අගෝස්තු යනු පළමු රෝම අධිරාජ්‍ය වූ ඔගස්ටස් සීසර් සිහිකිරීම සඳහා ක්‍රිස්තු පූර්ව 8 නම් කෙරුණා. ඊට පෙර හැඳින් වුණේ 6 යන ලතින් අර්ථය ඇතිව සෙක්සිලියා නමින්. සැප්තැම්බර් යනු රෝමානු දිර්දාශනයට අනුව 7 මාසයයි. ලතින් අර්ථයට අනුව සෙප්ටෙම් යනු 7 වෙනවා. ඔක්තෝබර් යනු රෝමානු දිර්දාශනයට අනුව 8 මාසයයි. ලතින් අර්ථය අනුව ඔක්ටෝ යනු 8 වෙනවා. නොවැම්බර් යනු රෝමානු දිර්දාශනයට අනුව 9 මාසයයි. ලතින් අර්ථය අනුව නොවැම් යනුවෙන් 9 හඳුන්වනවා. දෙසැම්බර් යනු රෝමානු දිර්දාශනයට අනුව 10 මාසයයි. ලතින් අර්ථය අනුව ඩිසෙම් යනුවෙන් 10 වෙනවා. ඒ විදිහට තමයි රෝමානු දිර්දාශනය හැදිලා තියෙන්නේ.
Sinhala News, interviews and Sinhala music. Kamini Sirivaldana proudly brings you
Ran Tirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Tirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Tirana.
ආත්තම්මා ඔය හැමදාම ඉස්කෝලෙන් ගන්න එන්නේ පරක්කු වෙලානේ.
ඉතින් මම මොනවා කරන්නද? මේ කාර් එක කොයි වෙලෙත් ලෙඩ දෙනවා. ඔන්න ආදත් ඇන්ජිමේ සද්දය.
අයියෝ, එහෙනම් අදත් පැල ලෙසන එකට පරක්කු වෙයි.
මට කියලා වැඩක් නැහැ. අම්මට කියන්න හොඳ ගැරේජ් එකකට ගෙනිලා මේක හදාගන්න කියලා.
ගෙනියන්නකොයි වාහනේ හොඳ ගැරේජ් එකකට. ඔබේ වාහනේ සියලුම යාන්ත්‍රික දෝෂ අලුත් වැඩියා කිරීම සඳහා පියනගන්න ඔටෝමෝටිව් රිපයා කම්පැනි නොම්බර 702 ග්‍රේට් සවුත් රෝඩ් පෙන්රෝස් දුරකථනය 5252 7622. නැවතත් 5252 7622.
සම්පත් ඊරමිටන් සේවාවේ බලයලත් නවසීලන්ත නියෝජිත කප්රුක නිවසීලන්ත.
දවසේ ඕනෑම වෙලාවක කප්රුක වෙබ්බඩවිය හරහා මුදල් යැවීමේ පහසුකම්.
ඔබ කප්රුකරහා මව්බිමට යවන සෑම සතයක්ම කෙලින්ම ශ්‍රී ලංකාවට යැවි එය ඔබ උපන් දේශයට කරන මහඟු සේවයකි.
කප්රුක ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ නවසීලන්තයේ FMA ආයතනයේ රෙගුලර් සමග බැඳී පවතී.
අමතන්න චමක 09-889-8877 09-889-8877 හෝ 02-111-5-3-702 02-111-5-3-702. වැඩි විස්තර සඳහා www.kapruka.co.nz වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
සිටින හින්දු භක්තිකයන් වෙනුවෙන් මම පොංගල් ගීතය මහානාදී චිත්‍රපටිය
හොඳයි මම හිතනවා ඔබේ ගීතින් රස විඳින්නට ඇති කාන්ති
මහේෂි
මහේෂි මහේෂි බ්ලූ හොඳයි මහේෂි
නෑයන් යාළු කරන සිසිර ඔලිම්පික් වල කවදාත් සිය නැෂ්ටික බලපුලුවන්කාරකම් වලින් ලෝක බලවතාට අභියෝග කරන්නට සූදානම්ින් සිටින උතුරු කොරියාව මේ දිනවලදී තමන්ගේ අවධානය වෙනත් සතකට යොමු කරලා තියෙනවා. ඒ තමයි එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් සැණකෙළිය වෙත. උතුරු කොරියාවට මේ විශේෂ වන්නේ ඒ සිය පරම සතුරු රාජ්‍යයක් වන දකුණු කොරියාවේ පැවැත්වීමට සියල්ල සූදානම් වෙති නිසා. කොතරම් විරසකව තිබුණත් ඔලිම්පික් තේමාවේ නාමයෙන් ඒ සියල්ල පසකලා ඔලිම්පික් තජයේ සෙවනේ තරඟ වදින්නට උතුරු කොරියාව සැදී පැහැදී සිටිනවා. දකුණු කොරියාවද උතුරු කොරියාව ක්‍රීඩකයන් සිය භූමියේ තරඟ වදනවා දකින්නට සිටින්නේ පෙරුම් පුරාගෙන. දෙරටේම වන මේ උනන්දුව නිසාම පසුගිය නම් වෙනදා සාම ගම්මානය නැතහොත් පැන් මුන් ජොම් හිදී දෙරටේම නියෝජිතයන් සිසිර ඔලිම්පික් සාකච්ඡාවකට එක්ුණා. ඒක තමයි මේ 2015 වසරෙන් පස්සේ උතුරු හා දකුණු කොරියාව එබඳු ඉහළ මට්ටමේ සාකච්ඡාවට එක් වූ පළමු අවස්ථාව. ඒ විතරක් නෙවෙයි, එතෙක් කල කක්‍රිය කොට තිබුණු උතුරු හා දකුණු කොරියාව අතර වන අන්තර් දුරකථන සම්බන්ධතාවද යළි ක්‍රියාත්මක කිරීමට පවා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පියවරගෙන තියෙනවා. හිතුවක්කාර දඩබ්බර ගති පැවතුම් ඇති මේ කිම් ජොන් එවැනි ප්‍රතිචාරයක් ලැබීම ඉප්පෙකුගෙන් පිහාටු ගැනීමක් වගේ. සිසිර ඔලිම්පික් සැණකෙළිය නිසා උතුරු හා දකුණු කොරියා පමණක් නෙමෙයි ලොවටම වසන්තය උදාවේයි. මේ නිසාවෙන් ජාත්‍යන්තරට ඇත්තේ දැඩි කුතුහලයක්. මේ සාකච්ඡා වටේ ඊට පෙරදින යෙදුණු කිම් ජොන් අන්ගේ උපන්දිනයට ලැබුණු හොඳම තෑග්ගක් වුවර සැකයන්නේ. මේ වසරේ දකුණු කොරියාවේ යෝන් චැන් හී පැවැත්වෙන සිසිර ඔලිම්පික් උළෙලට උතුරු කොරියාව සහභාගී කර ගැනීමට පිඹුරුපත් සැකසෙන්නේ පසුගිය වසරේ. ඊට මුල් වෙලා තියෙන්නේ උතුරු කොරියාවම වීම විශේෂත්වය. උතුරු කොරියාවේ ක්‍රීඩා උපෑමති දකුණු කොරියාවේදී එරට ක්‍රීඩා භාර නියෝජිතයෙක් හමු වෙත්තේ අතිශය රහසිගතව. ඉකුත් නම වෙනදා දෙරටේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති සිසිර ඔලිම්පික් සාකච්ඡා වටය එම රහස් සාකච්ඡාවල ප්‍රතිඵලයක්. උතුරු හා දකුණු කොරියාව අතර වන දේශ සීමාවේ දැඩි රැකවල් මැදයේ පිහිටි හමුදා ක්‍රියාකාරීත්වයෙන් තොර වූ නිරව කලාපයක් වන පැන් මුන් ජොම් හි එය පැවැත්තුණා. වචන හරඹ වලින් මෙන්ම යුද හරඹ වලින් දෙකිනේ එකකට කරමින් එකිනෙකා හා ඇවිටී සිටින උතුරු කොරියාව හා දකුණු කොරියාව ඔලිම්පික් කුලල සම්බන්ධයෙන් මුල සිටම දැක්වේ පුදුමාකාර උනන්දුවක්. නව වසරක උදාව සමරමින් ජාති ඇමතු කිම් ජොන් අන් කියා සිටියේ සිසිර ඔලිම්පික් කුලලට උතුරු කොරියාවෙන් ක්‍රීඩකයන් නැවීමට ලැබෙන්නේ නම් දෙරට ඒකමුතුකම සංකේතවත් කිරීමට එය හොඳම අවස්ථාවක් බව. දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් දෙරටේම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් 19 වෙනිදා පැවති සාකච්ඡාවට උතුරු කොරියාවට ඇරයුම් කළේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. උතුරු කොරියානු ක්‍රීඩකයන් දකුණු කොරියාවේදී ඔලිම්පික් කුලලකට සහභාගී වීම උතුරු හා දකුණ වෙන්ව ගිය දා සිට දෙරට අතර පවත්නා විරසකය අවසන් කිරීමට හේතුවක් නොවුණු ඇති නමුත් දෙරටම කියා තිබුණු ආකාරයට මේ සාමයේ සංකේතය එම ඉදිරිවාදී කමේ සැරබාල කිරීමකට හේතුවක් වුණා. දෙරට අතර මිලින වූ සබඳතා යළි මල්පල ගැන්වීමට මෙම සාකච්ඡාවද ඔලිම්පික් සැණකෙළියද හේතුවක් වනු ඇති බව දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළද තියෙන්නේ දැඩි විශ්වාසයක්. 2016 වසරේදී පැවති රියෝ ද ජනේරෝ ඔලිම්පික් උළෙලේදී උතුරු හා දකුණු කොරියානු ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කගත් සෙල්ෆිය ඒ අන්‍යෝන්‍ය අවබෝධය කියපාන්න. තම රටවල රාජ්‍යයන් අතර දේශපාලනික වශයෙන් පවත්නා විරසකම් පසකලා අන්‍යෝන ගෞරවය හා සුහදත්වයෙන් කුළු ගැන්වුණු ක්‍රීඩාකාමි හැඟීමත් ඉන් ගම්ය වුණා. මේ වසරේදී දකුණු කොරියාවේ බලා යෑමට නියමිත හිමමත ලිස්සා යෑමේ ඉසව්වෙන් තරගවදින උතුරු කොරියානු ක්‍රීඩකයන් දෙදෙනාටත් තවත් සම්භාව්‍ය අමුත්තෙක්ද එක්වීමට නියමිතයි. ඒ කිම් ජොන් අන්ගේ බාල සොයුරිය මෙන්ම ඔහුගේ සමීපතම උපදේශිකාවකද වන කිම් යෝ ජොන්. අනාගතයේදී උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි න්‍යෂ්ටික තර්ජනයකට එරෙහිව මිත්‍රත්වයේ දැක් දිගු කිරීමට ඔවුන්ට හැකි වෙයිද සිසිර ඔලිම්පික් සැණකෙළිය විසින් එය තීරණය කරනු ඇත.
හොඳයි. ඒ ගීතය ගායනා කරේ චිත්‍රා සෝමපාල. චිත්‍රා සෝමපාල ඔබ දන්නවා, පීඑල්ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාලගේ පුතා. ඉතින් බොහෝ වෙලාට ඉංග්‍රීසි ගීත තමයි ගායනා කරන්නේ. ඉතින් ක්‍රීඩා ගැන කියලා දෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට ගොඩක් ක්‍රීඩා ගැන කිව්වට වඩා මම හිතන්නේ සංගීත භාණ්ඩ නම් ගොඩක් තදේට ඇහුණ කියලා තමයි කියන්න ඕන. දැන් මේ ඊළඟට තියෙන ලිපිය කියවන්නට ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් මට හිතුණා, දැන් මේ දැන් විශේෂයෙන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ දැන් ලංකාවේ කතා කරොත් කාට හරි ඕන කෙනෙකුට කියන්නේ, ලංකාවේ ඕන කෙනෙකුට කතා කරොත් කියන්නේ දැන් මෙහෙම මොනවාද, අනේ මේ බොංජි සීයක් මෙච්චරයි, මිරිස් සීයක් මෙච්චරයි, ඔයගේ එළවලු මිල, පොල් ගෙඩියක මිල, ඔයගේ ජාති තමයි කතා කරන්නේ. ඉතින් මේ ලිපිය කියවන්න ඉතින් මට හිතුණා මේ නිහාල් මහත්මයාට පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. මේ ලංකාවේ නම් මේ උණු ඇවිල්ලා ඉන්නේ. දැන් මොනවද හිතන්නේ දැන් මේ එළවලු මිල දැන් කියනවනේ. අපි දන්නවා දැන් මම හිතන්නේ ඔබත් කුඩා කාලේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයක හිටියත් විශේෂයෙන් පොලෙන් එළවලු ගත්තේ බොහොම ටික දෙනයි.
ඔව්
හරිද? ඒ කියන්නේ Tamante වත්තේ කොස් ගෙඩිය, පොලොස් ගෙඩිය, දෙල් ගෙඩිය නැත්නම් ගේ අපි හිතමු ඉඩ පහඩු තියෙන හිටියට කොච්චි ගහක්, අම්මිරිස් ගස් ටිකක්, බටු ගහක් ඔය වගේ මොන මොනවා හරි හදලා, ඒ කියන්නේ විශේෂයෙන් කරවල දැන් මාළු කරවල ලුණු ඔය වගේ දැන් විලිද්‍රාවි තමයි කඩෙන් ගන්න. දැන් ගම් වලත් නැහැ, ඒ කියන්නේ කඩෙන් තමයි එළවලු ගන්න. ඒක කියන්නේ නිෂ්පාදක, ඒ කියන්නේ නිෂ්පාදක සැපයීමට වඩා ඉල්ලුම වැඩි,
ඉල්ලුම වැඩි වෙලා තියෙනවා.
ඒ කියන්නේ කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ ලෑක් නිකන් විහිළුවට සිතා ගන්න.
තොල සිතනවා. මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ලංකාවේ වගා කරන බිම් ප්‍රමාණය ඒ වගේ විශාල වැඩිවීමක් වෙලා නැහැ. ඉල්ලීම තමයි වැඩි වෙලා
තියෙන්නේ. මොකද විදේශයෙන් දැන් අපි ගත්තොත් ඒක වැරද්දක් කියන්න බෑ. නමුත් Tamanට ඕන නම් පුළුවන් දැන් ගම් විශේෂයෙන් ගම් පළාත් වලින් විභාග කරලා විභාග පාස් වල රැකියාවලට නගරයට ඇවිල්ලා ඉන්න පුද්ගලයෝ වුණත් ඒක ගැන රැකීමක් නැහැ. පොලිය කියලා තමයි ලොල් ගියේ.
පොලෝ කියලා ලොල් ගියේ. වගා කිරීමට වැඩි උනන්දුවක් නැහැ. ඒ වගාවෙන් ඈත් වීමත් එක බලපෑමක් වෙනවා. නමුත් ලෙහෙසිය තමයි බලන්නේ. සුපර් මාකට් එකට ගියා. අමුමරිස් කරල් දෙක තුනක් තෝරලා ගත්තා. ඒ ගෝව ගෙඩියක් තෝරලා ගත්තා. කැරටල් දෙකක් තෝරලා ගත්තා. ඒ වගේ සංස්කෘතියකට තමයි දැන් පෙරළුණ
තියෙන්නේ. අනිත් එක මිල ගණන් යනවා කියලාවත් කෙනෙකුට දැන් අපිට හිතෙන අපි හරි ආසයි දැන් මේ මොනවා හරි දාගෙන දැන් පහු මේ තව වෙනකන් දැන් මෙයා දැන් මේ දැන් ගලවගුව මොකද ගැලෙව වෙනකොට මේ ආසාවට තක්කාලි පැලටයක් දාලා දීපන්. තක්කාලි ගෙඩියක් එහෙම කඩනකොට ආසයි. ඊට පස්සේ ගොටුකොල අපි මේ දැන් වසරකට වඩා වැඩි කාලයක් අපි ගොටුකොල කෑවේ එතනින් කඩාගෙන. ඒතකොට හරි අමතර දෙයක් කරන්න ඕනේ, ඔතරටයක් විතරයි දාන්න ඕනේ. ඉතින් තමන් ඉන්න තැන හැටියට අර මල්පාත්තික හිටවනවා වගේ වුණා සිතන්න පුළුවන්. ඉතින් ඒකෙත් අවසානයේ කාටද මේ මොකද්ද මේ චෝදනාව දෙන්නේ? රජයට. එළවලු මිල වැඩි. හැබැයි මේ ලොකු වත්තක ලොකු තන පිටිනයක් එක්ක මල් හිටවල අරහිම කරලා වතුර ගහලා ඉන්න අර එළවලු බැල හිටවන්නේ. ඉතින් ඒ වගේ දැන් මම මේ කියන්ට යන කතන්දරේ මම හිතනවා මේ වෙලාවන්නේ. හරි මේ මේ මේක කියලා තියෙන්නේ චීනයේ හඳේ අලවවන්න සැරසෙනවලු. සංධි ගවේෂණ කටයුතු වලදී පෙරමුණේ සිටින රුසියාව හා එක්සත් ජනපදයේ සෝවිත් සංගමේ ලුණා දෙක මෙහෙම නිසා 1959 සැප්තැම්බර් 13 වෙනිදා ප්‍රථම වතාවට මිනිසා විසින් තැන් වස්තුවක් සඳ මතු පිටට සේන්දීම සිද්ධ වුණා. 1969 ජූලි 20 වෙනි දින එක්සත් ජනපදයේ අපොලෝ 11 ප්‍රථම වතාවට මිනිසුන්ට අගත් යානයක් සඳ මතු පිට ගොඩවැස්සීම සනිටුහන් කළේ. සමහර මේ වසරේ අවසාන වෙනිදා සඳ ගවේෂණ සම්බන්ධ කටයුතු වලට තවත් අලුත් නායකයෙක් එක්වන්නට පුළුවන්ලු. මෙතෙක් කිසිම රටක කරන්න හැකි ආකාරයක් යමක් කරන්න චීනය අත ගහලා තියෙනවා. උන් සැරසෙන්නේ අභ්‍යවකාශ යාන සඳේ ඈත කෙළවරේ ගොඩබස්වන්. ඒ වෙනින් සාමූහික චැන් ෆේ 4 යන හැඳින්වෙන මෙහෙයුම් දෙකක් මේ වසරේදී දියත් කිරීමට නියමිතයිලු. චීනී චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ආරම්භුනේ 2007 සඳ වටා කක්ෂීය ගමනක යෙදුණු චැන් ෆේ 1 අභ්‍යවකාශ යානයේ දිය කිරීමත් සමගම පේජ් රැබිට් රෝවරේ ගෙන ගිය ඔවුන්ගේ 2013 සිදු කළ චැන් ෆේ 3 මෙහිම වාර්තා කිරුණේ 1976 පසුව සිදු කළ ලෝ පළමු සමුදු ලෙස සඳමත ගොඩබැස්වීම ලෙසින්. ඉතාමත් කෙටි කලකදී චීනයේ ලැබූ දියුණුව සිත් ගන්නා සුළු වූවත් ඔවුන් කර තිබුණේ එක්සත් ජනපදයේ සහ රුසියාව ලබා තිබූ ජයග්‍රහණ මත් කර ගැනීම. කොහොමනත් චීනයේ බලාපොරොත්තු වන ආකාරයටම කටයුතු සිද්ධ වුණොත් චැන්ගී 4 අභ්‍යවකාශයේ පළමු දියත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම සංනිවේදන දුෂ්කරතාව නිසා මෙතෙක් කිසිවකුත් සඳේ ඈත කෙළවරන දකුණු ද්‍රව එයිරෑකන් දෝණිය ලෙසින් හඳුනන කලාපයේ ගොඩබැස්වීමක් කරලා නැල්ලු. චැන්E4 යටතේ ජූනි මාසයේ දියත් කරන පළමු මෙහෙයුම ලොง මාච් 4C රොකට්ටු මගින් ගෙන යන කිලෝග්‍රෑම් 425ක් බර චන්ද්‍රිකාවක් හඳට කිලෝමීටර් 60,000ක් පිටපසින් පිටවනවා. ඒ ආධාරයෙන් සඳේ ඈත කෙළවරේ සිට පෘථිවියට සංනියෝජන සම්බන්ධතාවය ගොඩනගාගෙනම කරනවා. ඉන්පසු වසරේ අග කාලයේදී දෙවැනි මෙහෙයුම ලෙස ලෑන්ඩර් යානයක් සහ රෝවර් යානයක් සඳේ ඈත කෙළවරට යවන අතර චන්ද්‍රිකාව මගින් ඒවා ආරක්ෂිතව ගොඩ බැස්වීමට කටයුතු කරනවලු. මෙම දෙවන මෙහෙයුමේ රෝවර් යානයේ විශේෂ යමක් අඩංගු වෙනවා. ඒ හඳ මතුපිට කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ගෙන යන වගා කට්ටලයක්. ඇත්තේ මේ කිලෝග්‍රෑම් 3ක් බර සෙන්ටිමීටර 18.16ක් ප්‍රමාණයේ විශේෂ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් තනු සිලින්ඩරයක්. සිලින්ඩරය ඇතුළත අර්තාපල් බීජ ඇරබිඩොප්සස් නම් ශාකයේ ඇට සහ සේදපණුවන්ගේ බිත්තර ඩංගුයි. සදමත පරිසර පද්ධතියක් සැකසීමේ චීනයේ මුණ දෙන ප්‍රබලම අභියෝගය වන්නේ උෂ්ණත්වය පාලනය සහ බලශක්ති සැපීම. ශාක සහ කුමින්ගේ පැවැත්මට සහ ගහණේ වැඩිවීමට සුදුසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 සහ 34 උෂ්ණත්වය වුණත් සඳමත පිට උෂ්ණත්වය රාත්‍රියේදී සෙල්සියස් අංශක 170 සිට දිවා කාලයේදී සෙල්සියස් අංශක 120 දක්වා වෙනස් වෙනවා. මේ තත්ත්වයට පිළිමක් ලෙස සිලින්ඩරය තුළ ශාක සහ කුමින් වැඩිවීම සාධිත කරලීමට පරිවර්ණ ස්තරයක් සහ ආලෝක බට අඩංගු කරලා තිබෙනවා. ස්ථාවර බලශක්ති සැපීමක් වෙනින් විශේෂයෙන්ම නිර්මාණය කළ බැටරියක් තියෙනවා. සඳමත පිටදී බිත්තරවලින් සේදපණුවන් බිහිවිය හැකි අතර එයින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමක් සිදු වෙන්නේ. ඒ අතර අර්ථාපල් සහ ශාකයට වලින් ප්‍රභාසංශේෂණයේ ඔස්සේ ඔක්සිජන් පිටවන්නට පුළුවන්. ඒවට එකට සඳමත සරල පරිසර පදිචයක් ස්ථාපිත කළ හැකි වෙනවා තමයි අපේක්ෂා කරන්නේ. සඳමත ශාක සහ කුරුමින්ගේ වැඩිවීම සිදු වන ආකාරය ලොවටම සජීවි ලෙස විකාශනය වෙන කිරීමට චීනය බලාපොරොත්තු වෙනවා. මෙහිමෙන් පසුව මිනිසුන් සඳමත ගොඩවැස්සීම කරා යන වෙනත් රෝබෝමය චන්ද්‍ර මෙහිම මාලාව ගෙන යාමට චීනය බලාපොරොත්තු වෙනවා. 2036 වෙන විට සඳමත පාතැබීම ඔවුන්ගේ ඉලක්කය. ඒට සූදානම් වීමක් ලෙසින් චීනයේ සඳේ ජීවත්වීම මාවපාන චන්ද්‍ර මාලිගයක් පෘථිවිය නිර්මාණය කරලා තියෙනවා. ඒ චීනයේ පළමුවෙන් වන අතර ලෝකයේ තෙවන ජෛව ප්‍රතිජනක ජීවිත ආධාරක මූලස්ථානය. ඒවායේදී මිනිස් අපද්‍රව්‍ය ජෛව පැසවීමේ ක්‍රියාවට ලක්කිරීමත් ආහාර සහ අපද්‍රව්‍ය අතුරු නිෂ්පාදනවල උපකාරයෙන් පරීක්ෂණාත්මක භෝග සහ එළවලු වැයීමත් කරනවා. චීනයේ ගොඩනැග ඇති මූලස්ථානයේ වර්ග මීටර 160කින් යුතු කාමරයක්. වර්තමානයේ එහි අජටාකාශ විද්‍යා පරීක්ෂණ සරසවේ ශිෂ්‍යයන් දෙදෙනෙකු සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවත් වීමෙන් සඳේවැනි පරිසරික ජීවිතය පවත්වාගෙන යාමට ආධාරවන පද්ධතිය ක්‍රියා කරන්නේ කොහොමද කියලා පරීක්ෂා කරන්න යෙදී සිටිනවා. මුල්ම කණ්ඩායම ඔවුන් එහින් දවස් 60ක් ගත කරන්න නියමිතයි. ඔවුන්ගෙන් පසුව තවත් සිය දෙනෙකුගේ යුතු කණ්ඩායම දින 200ක වැඩසටහනට ඇතුළත් වීමට නියමිතයිලු. සඳමිත කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට චීනය දරන උත්සාහය සඳමත මිනිසාට ජීවත්වීම පහසු කරලීමට කරන තල්ලුවක්ද වෙනවා. ජම්මේකින් එම කාර්ය මාල්පල ගත්තොත් අඟහරු ග්‍රහයා මතුපිට පූර්ණ ක්‍රියාකාරී මිනිස් ජනාවාසයක් තැනීම කරා යන ගමනටද එම ජයග්‍රහණය හොඳ ආරම්භයක් වෙයි කියලා තමයි කියන්නේ. I think මේ දැන් මෙහෙ මම හිතන්නේ මෙහෙත් ඉඩ ගන්න ඕන තරම් දින දැන් මේ හොඳම දේ තමයි. දැන් මේ අප්‍රිකානු රටවල කණ්ඩ නැතුව සාගතේ මිනිසු මැරෙනවා. ඒ ඔක්කොම දින් දැන් අද අලත් හිටවන්න ලෑත් වෙනවා. කොයි හැටියටද තත්ති දැන් අපි මේකනේ සල්ලි තියෙන මිනිසුන්ට ඕන දෙයක් හිතන්න පුළුවන්. දැන් හඳට යන නේද මේ කියන්නේ හඳට යන්න තියෙන දැන් ට්‍රිප් එකට දැනටමත් සෑහෙන ගාන පොලිම ඉන්නවලු. හරිද? අපි බොහොම මාස ගානක් කල්පනා කරන ලංකාවට යන්න කොහොමද ටිකට් එකට ගාන හොයාගන්න කියලා. එහෙම නේද මේ මහේසි? ඈ? ඔව් ඉතින් ඒ වගේ. නමුත් ඉතින් ඕක තමයි හැටි. දැන් වැරදෙලා හරි දැන් මේ දාසල තියෙන ලොටෝ එක මිලියන 8යි ඩොලර්. මහේසිට ඇදුණොත් එන්නේ සමහරට හිතෙන්ට මොනවා හිතෙද දන්නේ නැහැ නේද? ඈ? සමහර වෙලාවට මේ ඕන එකක් වෙන්න කියලා ඔන්න අඳර ට්‍රිප් එකක් ගිහලා යනවා කියලා. නෑ කියලා නේද? කොහොම වුණත් ඉතින් මම හිතනවා දැන් අපිට වැඩි කාලෙකුත් නැහැ. හොඳයි. ඉතින් දයබරසන්නි අදත් අප ඔබ සමග ගත කල කාලේ කිමින් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණ නිසා හඬදායකත්වය
කාන්ති දසනායක
ඒ සමගම අද හඬදායකෙන් සහභාගී වුණා
මහේෂ් වික්‍රමරත්න.
ඒ සමගම අද අපිත් එක්ක පොටි කෙලිසිරක් ආරාධි තමත් එක්ක ඉදිරියට අපිත් එක්ක සම්බන්ධලා කතා කරා. බොහොම සන්තෝෂයි. දැන් ඉන්න කාලේ හැමදාම මොනවා හරි දැන් හොයාගෙන ඉන්න කියන්නේ නේ. නිහාල් ජයවර්ධන මහත්මයා බොහොම ස්තුතියි. අදත් රන්දිරණ ඉරිදාසන් දැල්ල තාක්ෂණ හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේත් මේ වේලාවට ඔබ හමුණුතුරු ඔබට සෝදායි සත්‍යයක් අපි